දෙදහස් විශ්වසරේ දහවෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. නමේ අචරියෝ අත්ති සති සෝමේ නවිච්චති සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුග්ගලෝයි. මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අප ඉදිරියේ ධර්ම ශ්‍රවණය කරන ඒ වගේම ලෝකේ නන්දෙසින් ධර්ම ශ්‍රවණය කරන උතුම් නිර්වාණ අපේක්ෂාවෙන් සදහම් ශ්‍රවණය කරන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක පින්වත්නි, අද පොහෝ දවසේ මේ කාලය මෙතන් සිට සද්ධර්මය ශ්‍රවණය කරන කාලයයි, මා මේ බණහන කාලයයි, ධර්මය අවබෝධ කරගන්න වේලාවයි කියලා කල්පනා කරගෙන හිත සංසුන් කරගන්න, ධර්මයටම සිත යොමාගෙන ධර්මය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න වග බලා ගන්න ඕන පින්තුන් හැම දෙනාම. නිරන්තරයෙන් අපි සිහි කටයුතු කාරණයක් තමයි සද්ධර්මය කියන එක. ඉතාම දුර්ලභ දෙයක් සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම දුර්ලභයි. එහෙම කල්පනා කරාම අපිට වීරිය ඇති වෙනවා, අප්‍රමාදී බව වඩන්න අපට සිත පහළ වෙනවා. එසේ පහළ කරගත්තොත් පමණයි අපට අර සතර සම්‍යක්ප්‍රදාන ධර්මයන් මුල් කරගෙන නිවන් අවබෝධය සඳහා වෙහෙස මහන්සි වෙන්න ශක්තිය ලැබෙන්නේ. අපේ පින්නතුන්ගේ ජීවිතය පිළිබඳව අමතුයෙන් කියා දිය යුතු නෑ. ජීවිතයේ අටලෝ දහමෙන් තැලිලා පොඩි වෙලා තෙරපිලා, වචන වලින් කියතොත් අපි චප්ප වෙලා දුක් විඳපු අය කියලා. ඒක ඉතින් අපි කාටවත් ලෝකේ කාටවත් පෙන්වන්නේ නැහැ. අපි අපේම සිත්වල තමයි ඒක වේදනාව තියෙන්නේ. සැබෑ මනුස්සයාගේ තියෙන සැබෑ ජීවිතයේ දුක මේ ලෝකේ එළිය පහළිය ඒක දකින්න නැහැ. මිනිස්සු අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ කඩතිර වලින් වහගෙන, දොරවල් වහගෙන. එසා මිනිස්සුගේ ජීවිතවල අප්‍රමාණ දුක් ගැහැට තියෙනවා, වේදනාවල් තියෙනවා පින්නතුනේ. ඒ වේදනාවල් සංසිඳවා ගන්න අපි ධර්මයේ පිහිට කරගමු, ධර්මයේ අනුගමනය කරගමු. අපි ඉහත මතක් කරපු ගාථාවේ තේරුම තමයි නමේ අචරියෝ අත්ති. මට ආචාර්යයන් කෙනෙක් නැහැ. එහෙම කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මට එහෙම ආචාර්යවරයෙක් කෙනෙක් නැහැ. සදිසෝ මේ නොවිච්චති. සදේව කස්මෙන් ලෝකස්මෙන් නත්ති මේ පටිපුග්ගලෝ. බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් මොනම දිසාවකින්වත් මොනව දිව්‍ය බ්‍රහ්ම ලෝකයකින්වත් සොයාගත නොහැකි මේ වගේ අසිරිමත් උත්තමයෙක්. ඒක පින්නතුනේ පරම සත්‍යයක්. මේ මහ පොළොව මත ඉතාම දුර්ලභ සමයක මෙච්චර විද්‍යාව දියුණු වෙලත් සොයාගන්න බැරි දෙයක් මීට 2600 ගානකට කලින් අම්මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සොයාගත්තා. ඒක තමයි මේ අසිරිමත් නිර්වාණ ධර්මය. ඒක තේරෙන පින්නතුනේ වැටහෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මහා ප්‍රඥා බලයක් තියෙන සංසාරේ පුරුදු කරන ලද මහා පාරමී බලයක් තියෙන අතිශය දුර්ලභ පිරිසකට පමණයි. ඒ නිසා මේ සද්ධර්මය යමෙක් අවබෝධ කළාද ඒ අවබෝධ කරපු උත්තමයා උත්තමාවිය ඒකාන්ත වශයෙන් මේ මහා පොළොවේ අති දුර්ලභ උත්තරීතර මිනිසෙක්. ඒ ඇත්තන් වන්දනාමාන කිරීමට ගරු සත්කාර ලැබීමට ඉතාම සුදුස්සන්. ඒ වගේම ඔවුන්ගේ අවවාදානුශාසනා සහ දේශනා ශ්‍රවණය කිරීමට ඉතාම සුදුස්සන්. එනිසා අන්නේ දුර්ලභ මිනිසයා බවට පත්වෙන්න ඔබටත් හැකියාව තියෙනවා. එනිසා ඒ දුර්ලභ මිනිසෙක් වෙන්න ඔබත් අදිෂ්ඨාන කරගන්න. මමත් මේ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සද්ධර්මය අදාදම අවබෝධ කරගන්නවා කියන මහන්සිය කැපවීම හොඳින් සිත්වල දරා ගන්නට ඕන පින්නතුනි. කොහොමද මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ? පින්නතුන් ඒක ශාසන ඉතිහාසයෙන් පොඩ්ඩක් මතක් කරලා ගන්න. එක් අයෙකුට මහා ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. හතරපද ගාථාවයි. තව කෙනෙකුට සූත්‍රයක් විග්‍රහ කළ ඉවර වෙලා දේශනාවක් අවසන් කරනකොට අවබෝධයටපත් වෙනවා. තවත් කෙනෙක් දේශනා දෙක තුනක් ශ්‍රවණය කරද්දී අවබෝධයටපත් වෙනවා. තව කෙනෙක් කාලයක් මාස කීපයක් හොඳින් ධර්මය අනුගමනය කරනකොට අවබෝධයටපත් වෙනවා. තමන්ගේ ප්‍රඥා මහිමය අනුව අපට එහෙම දෙයක් දක්නට තියෙනවා. එවන ඒ ප්‍රඥාවේ හැටියට තමයි ඒ පහළ වීම සිද්ධ වෙන්නේ පින්නතුනේ. නිර්වාණය කියන වචනේ තේරුම බැඳීම් රහිත කියන එකයි. බැඳීම් රහිත සිතක් හදාගන්නේ කෙසේද? නිවන් දකින ලොකුම බාධාවක් හැටියට මා දකින්නේ බැඳීම් රහිත බව යනුවෙන් මෙන්න මෙයයි කියලා උපකල්පනයක් තියෙනවා අපේ බෞද්ධ පින්වතුන් ළඟ. පුරෝගතනය එහෙම එකක් නැද්ද? තියෙනවනේ. පුරෝගතනයක් තියෙනවා, බැඳීම් රහිත බව යනු මෙයයි. අතහැරීම යනු මෙන්න මෙයයි. අපි දන්නවා අතහැරීම කියන්නේ මොකද්ද කියලා. එහෙම තමයි හිතන් ඉන්නේ. දැන් මේ රටේ ඉන්න ඕනම බෞද්ධයෙක් ළඟට ගිහිල්ලා බලන්න, ඔහුගෙන් ඇහුවොත්, ඇයිගෙන් ඇහුවොත් අතහැරීම කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද කියලා. උන් කියවෝ මන් දන්නවා. එහෙම කියනවද නැද්ද? අනිවාර්යෙන් කියනවා. නමුත් ඇත්ත කතාව තමයි ඒ කිසි කෙනෙක් අතහැරීම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔවුන් අතහැරීම හැටියට අඳුනගන්නේ තමන් ආසම කරන දෙයක් හිතෙන් තෙරපි තෙරපි හඬ හඬා වෙලි වෙලි ගලවල දීලා ඒක කොච්චරෝ හරි හතර පස් පොලක අඬා අඬා කී කියා ඉන්නවා මං ඒක අතහැරියා කියලා. අර දරුවන්ට දේපල ලියලා දුන්නට පස්සේ හැමතැනම ගියෝ ගියෝ යන්නේ ඒ වගේ තමයි. ඒක නෙමේ පින්නතුනේ අතහැරීම කියන්නේ. එනිසා ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මේ සමාජයේ හුදුන් සමාජයේ කිසි කෙනෙක් මේ තථාගතයන් වහන්සේ අපිට පෙන්වා වදාළ ඒ අතහැරීම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔවුන් සමහර විට සිතාගෙන ඉන්නවා අතහැරීම කියන්නේ ගැටීම කියලා. දෙයකට වෛර කරනකොට, දෙයකට නිගා කරනකොට, නිന്ദා කරනකොට, දෙයක් පිළිකුල් කරනකොට, දෙයක් ප්‍රතික්ෂේප කරනකොට ගොඩාක් අය හිතාගෙන ඉන්නවා අන්න ඒක තමයි අතහැරීම කියන්නේ කියලා. ඒකත් වැරදි පින්නතුනේ. ඒක මාගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ අතහැරීම නොවේ. ඒක තවත් අන්තයක්. ඒක ගැටීමක්. පින්නතුනේ මේ ධම්සභා මණ්ඩපයේදී තමයි පින්නතුන්ට ලෝක ඉතිහාසයේ මේ නූතනේ අපූර්ව දහම්පද, නොඇසූ දහම්පද, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන පෙර නොඇසූ දහම්පද රාශියක් අහන්න ලැබෙන්නේ. ඒ අතර එක් දෙයක් තමයි ඔබට අතහැරීමට අයිතියක් නැත කියන වාක්‍යයත් දහම්පදයත් ඇහිලා තියෙන්නේ මෙන්න මේ ධම්සභා මණ්ඩපෙම තමයි. වෙන කොහෙන්වත් මේක ඇහිලා නැහැ. මේ ධර්මපදයේ ඇහෙනකොටම එක පාරට ඕනම කෙනෙක් තැති ගන්නවා මොකද්ද මේ ධම්පදේ තේරුම. ඔබට අතහැරීමටත් අයිතියක් නැහැ. බලන්න මොනතරම් සුන්දර, ලස්සන, උතුම් ධම්පදයක්ද තේරුම් ගත්තොත්. මේක මම බොහෝ දෙනෙකුට ඒ රටේ කියලා දුන්නහම ඒත් විශාල විදර්ශනාවකටපත් වෙනවා. මොකද්ද මේ දහම් පදයේ කෙලවර ගැඹුර? ඒක තමන් තෝරගන්න ඕන, යථා අවබෝධය කරන්න ඕන. අතහැරීමටත් අයිතියක් නැති බව ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. හැමදේම පින්නතුනේ ස්වාමීන් වහන්සේ මතින් පැහැදිලි විය යුතුයි කියලා හිතාගෙන ඉන්න එපා. ඔබ විසින් පැහැදිලි කරගන්න මහන්සි වෙන්න. පැහැදිලිනේ? ඔබ විසින් පැහැදිලි කරගන්න මහන්සි වෙනකොට ඔබේ නැනනුවන තමයි, ඔබේ චින්තාමය ප්‍රඥාව තමයි වර්ධනය වෙන්නේ. ස්වාමීන් වහන්සේ මතින්ම සියල්ල පැහැදිලි වේවා කියලා කල්පනා කරගෙන හිටියොත් හැමදාම බනහහ ඉඳී, විශේෂ අධිගමයක් නැතුව. මොකද කියලා බැලුවාම තේරෙයි, අනේ මම වැරදි ක්‍රමයකට තමයි බණ ටික අහලා තියෙන්නේ. මෙච්චර කාලයක් හාමුදුරුවන්ට බණ කියන්න කියලා මං පාඩුවේ හිටියා. මම විවේක ස්ථානයක හිටියා. මගේ ඔළුව මම වැඩට ගත්තේ නැහැ. ඒක දුමේ තියලා පෙට්ටගම්වල දාලා වහලා තිබ්බේ මොලේ. වටිනා දේවල් එහෙමනේ නේද? ඔව්, සේප් වල දාලා වහලා තියෙනවා. පෙට්ටගමේ දාලා වහලා තියෙනවා. ඉතින් අපේ වෙනතුන්ට මොලෙත් හරීම වටින එකක්. අපි මොකද කරන්න ඕන මේක? ඔ මේක පාවිච්චි කරන්න හොඳ නෑ. පාරේ යනකොට අර මාල කඩා ගන්නවා වගේ කඩා ගනී කියලා. ඔව්, මේක පෙට්ටගම් වල දාලා දුමේ දියලා පාවිච්චියට නොගෙන තිබිය යුතු දෙයක් හැටියට කල්පනා කරලා තියෙනවා. දැන් අපේ පන්සල් වල පොත් වගේ. පන්සල් වල පොත් තියෙන කොහමද? ඔව්, අර වීදුරු කබඩ් වල තියෙනවා. වෘද්ධකර සරයක් එළියට ඇදලා ඔව් මේ කපුරු කැට ටිකක් දාලා පිහි දාලා ආයි දානවා. මොකද වටිනා පොත්. එහෙසයි ඒවා වැඩි භාවිතාවට ගන්න හොඳ නැහැ, කාටවත් දෙන්නත් හොඳ නැහැ. මිනිස්සු විශ්වාස නැහැ. පන්සලේ පෙට්ටගමේ පොත් ටිකට යන කලම තමයි මිනිස්සුන්ගේ මොළේට එන්නේ. පන්සලේ පෙට්ටගමේ පොත් ටික භාවිතාවට ගන්නෙත් නැහැ. අපේ මිනිස්සුන්ගේ මොළේ භාවිතාවට ගන්නෙත් නැහැ. මේ කතාව ඇත්ත. මම දන්නවනේ, මම රජ මහවිහාර ගොඩක ඉඳලා තියෙනවා. ඕක තමයි කතාවේ සත්‍ය කතාව. මොකද අපිමනේ පොත් පෙට්ටගම් සුද්ධ කරන්නේ. අපිමයි සුද්ධ කරන්නේ. ඒ වැඩේ කරන්න එපා පින්නතුනි. මොලේ භාවිතාවට ගන්න, තමන්ට ප්‍රයෝජනයට ගන්න මොලේ, ලෝකයාගේ ප්‍රයෝජනයට දායාද කරන්න මොලේ වහලා තියන්න එපා. පැහැදිලිනේ? ඒ නිසා මේක ගොඩාක් වටිනවා කියලා පෙට්ටගමේ දාලා වහන්න තියෙන දෙයක් නෙමේ. මානසිකාරය කරන්න, හිතන්න, නුවණ පාවිච්චි කරන්න, මේ කරුණෝල යථාර්ථයේ සොයා යන්න භාවිතාවට ගත යුතු දෙයක්. අපි කතා කළේ අතහැරීමට ඔබට අයිතියක් නැත. මට ඔබට අතහරින්න කියලා කියන්නත් අයිතියක් නැත. ඔබටත් අත්හැරීමට කිසිම දෙයක් අත්හැරීමට අයිතියක් නැත. ඊට පස්සේ අනිත් වචනේ අහන්න ඉඩ තියෙන, එහෙනම් හාමුදුරනේ අල්ලගත්තට කමක් නැද්ද කියලා. නෑ, අල්ලගන්න අයිතියක් නැති බව කොහොමත් අපි දන්නවනේ. එතනින් එහාට ඇවිල්ලා ඊළඟ පියවරේදී තමයි අපි අතහැරීමටත් අයිතියක් නැත කියන தത്വෙට එන්නේ. අපි වෙනතුන් කොහොමද දන්නවා අල්ල ගන්න නම් අයිතියක් නැහැ කියන එකනේ? මේ ලෝකේ අල්ල ගන්න අයිතියක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. පුළුවන් කමක් නැහැ. අයිතියක් නැහැ. හැබැයි වෙනතුන් වැරදිච්ච තැන තමයි අත්හැරීමට අයිතියක් තියෙනවායි කියලා හිතලා අපේ බෞද්ධ පින්නතුන් අතහරිනවා 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 කියලා වරක් නැහැ. මෙච්චර අතහැරලත් නිවන් දකින්නෙත් නැහැ. කොච්චර අතහැරලත් සමහර කට්ටිය සසර සුගතිගාමි වෙන්නෙත් නැහැ. මේක මහා පුදුම ප්‍රශ්නයක්. තේරුණානේ? ඒ මහා පුදුම ප්‍රශ්නයක්. කර්ම විපාකේ හරිම පුදුම ප්‍රශ්නයක්. දැන් බලන්න දේවදත්ත මහා පව් කළා. බුදුරජාණන් වහන්සේ ඇස්මස් ලේ දන් දෙමින් මහා පිං කරලා ශාක්‍ය වංශේ උපදින්නේ. අර මහා පව් කරපු යකත් ඇවිල්ලා ඒ ශාක්‍ය වංශේ මේ නිපදින්නේ. එතකොට විමති කාරණයක්. මේක නාගසේන මහරහතන් වහන්සේගේ මිලිඳු රජුරෝ මිලිඳ ප්‍රශ්නවලදී ප්‍රශ්නයක් හැටියට විමසනවා. ස්වාමීනි, පව් කරපු මිනිහටයි පිං කරපු මිනිහට දෙන්නටම එකම විපාකද ලබා දෙන්නේ කියලා අහනවා. ඇවත්තට නිකන් හිතුන්නේ නැද්ද ඔබ? මේ යෝධයත් මේ ශාක්‍ය වංශයෙන්ම ඇවිල්ලා මේ බොහෝම වැදගත් පපුලක උපදිනවනේ මේ මහා පව් කාර්යයත් ඇවිල්ලා. එහෙමනම් කර්ම විශ්ය කියන්නේ හරි පුදුම ප්‍රබල සිද්ධියක්. දැන් නම් ඉතින් සනීපෙට ඇති අවිචි මහා නරකේ පින්නතුනේ ගිනි ගැන දැවමින් කෑ මොර දෙමින් ඒ අපාය සත්තුන්ගේ විලාපයේ පින්නතුනේ අපිට මනසට අහගෙන ඉන්න කන් වලට අහගෙන ඉන්න බැරි දෝංකාරයක්. විශේෂයෙන් සතර දහයන් වඩා ගත්තාම ඒවට ගිහිල්ලා බලලා ඒ හඬ අහලා එන්න පුළුවන්, දැකලා එන්න පුළුවන් ආධ්‍යාත්මයේ. පිනතුනේ ඒ තරම් මහා භය භයංකාර හඬක් පිනතුනේ අපායේ ඒ හඬ. ඒ දේවදත්තයන් තැවෙන්නේ ඒ චීවරයක් දරාගත්ත ස්වરૂප ලක්ෂණය ඇතුවමයි. ඒ විදියටම ඒ ශරීර ස්වභාවයෙන්ම ගිනිගෙන දැවෙමින් කෑ ගහනවා. ගොඩට එන්නමයි බලන්නේ, ගැලවෙන්නමයි බලන්නේ. නමුත් පිනතුනේ අර ඊට වඩා ප්‍රබල ධාරාවකින් තමම පහළට ඇදගෙන යනවා. එක්තරා වෙලාවකදී කර්මය බලවත් වුණහම සිද්ධ වෙන දේ. ඒ නිසා හිත පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න ඕන. මම මේ කරන දේ කුසල අකුසල ගණයට වැටෙනවද? කොයි විදියටද මේ හිත මේ පවත්වන්නේ? මම බොහෝම සාධාරණ තැනින්ද මේ සිත මෙහෙයවන්නේ කියලා හොඳට සැලකිලිමත්ව සංසුන්ව තමන්ගේ හිත හදාගන්න ඕන. එහෙම නැත්තම් බරපතල විපාක තියෙන බව අපි තේරුම් ගන්න ඕන. මේ ස්වභාව ධර්මයෙන් ලබා දෙන දඬුවම් හරිම සාධාරණයි. ඒකෙන් පලා යන්න මොනම කෙනෙකුටවත් බෑ. නීතියෙන් පලා ගියාට ධර්මයෙන් පලා යන්න බෑ කාටවත්. එනිසා ධර්මයෙන් ප්‍රතිවිපාක විඳිනවා. කුසලයට කුසල විපාක, අකුසලයට අකුසල විපාක. ධර්මයේ අන් අයට පරිත්‍යාග කරනකොට, අන් අයට ධර්මයේ අහන්න සලස්සනකොට, දහම් පොතපත මුද්‍රණය කරනකොට පිනතුනේ තමන්ටත් ඒ ධර්ම අවබෝධය සඳහා සිත සැහැල්ලු කරගන්න ලොකු බලයක් වෙනවා. ධර්මයේ සංගවනකොට, ධර්මයට අභූත චෝදනා නගනකොට, නිවැරදි ධර්මයක් වැරදි ධර්මයක් හැටියට අර්ථ ගන්නනකොට, දහම් මග යන කෙනාගේ දහම් මග කඩාකප්පල් කරනකොට කවදාවත් ඒ මනුස්සයට වෙනතන ලිහිසින් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රමාද වෙවි ඉන්න අයත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. ගිය ආත්මේ මම දහම් පොතක්වත් ඉරලා වීදි කළා. ඒව නැත්තම් දහමකට යන කෙනෙකුට උතනට යන්න එපා, මෙතෙන්ට යන්න කියලා ඇදගෙන ගිහිල්ලා ඒ මනුස්සයා මුලා කරලා මොකක් හරි එකක් තියනවද කියලා කල්පනා කරන්න ඕන. එහෙම පව් කරොත් එහෙම ඉවරලා ඒ බොහොම දරුණු ප්‍රතිවිපාක බවට පත් වෙනවා වෙනතේ. අපිට වෙලාවක් නැහැ අපිට අතෙන්ට යන්න එපා කියන්න වෙලාවක් නැහැ. සමහරලාට මේ මග ධර්මය අහල පවා තවත් තැනකට නොයන්නට යන්න තීරණය කරනකොට පවා අපට නම් කියන්න තියෙන්නේ නෑ ඒ තැන්වලත් සහ සම්බන්ධතා තියාගන්න. ඒ ඔක්කොම විහාරස්ථාන අපේ හාමුදුරුවරු කියන මෙදහත් ධර්මය කාරණය තමයි අප ප්‍රකාශ කරන්නේ. මොකද අපි දන්නවනේ මේකේ තියෙන කර්මයේ තියෙන බරපතලකම. ඒ නිසා අපි වැරදි කර්ම රැස් කරගන්නේ නෑ පිරිනොතුනේ. හිසාපේ පින්නතුනොත් ඒ ගැන හොඳ සැලකිල්ලෙන් යුක්තව කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දිහා මතු පිටින් බැලුවොත් බුදු කෙනෙක් බුදු වෙලා මේ ඉස්සරහා හිටියත් ඒ බුදුහාමුදුරුවෝ පේන්නේ නැහැ. ඒ බුදුහාමුදුරන්ගේ අතහැරීම කාටවත් දකින්න බෑ. මොකද ඒ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ රාජාසනේ වෙන්න පුළුවන්. ඒ බුදුහාමුදුරුව කතාබහ කරමින් සිටින්නේ රජතුමත් එක්ක වෙන්න පුළුවන්. එතකොට රජතුමත් එක්ක සම්මුඛව රාජාසනේ වාඩි වෙලා ඉන්න කෙනෙක් දිහා බලාගෙන ඔබ කොහොමද තේරුම් ගන්නේ මෙයා අතහැරපු කෙනෙක් කියලා? මේ ලාභ කීර්ති ප්‍රශංසා පස්සේ යනවා. අර රජවරුන්ගෙන් උදව් ගන්නවා, රජවරුන්ට කියලා ආරාම හදව ගන්නවා, රජතුමාට කියලා පාර හදව ගන්නවා, රජතුමාගෙන් විවිධ සහයෝගයන් ගන්නවා. මෙයා රාජගහට්ටි කියලත් කියයි. එහෙමනම් මේ අතහැරීම පින්නතුනේ කායික ස්වරූපයකින් මතු පිටකින් කවමදාකවත් තේරුම් ගන්න බැරි දෙයක්. තමම්ම අතහැරලා මේක තේරුම් ගන්නව හැරෙන්නට කවමදාකවත් පින්නතුනේ මතු පිටින් තේරුම් ගන්න යන්න එපා. විශේෂයෙන් පුහුදුන් භාවයේ ඉඳගෙන කවදාවත් මේ සාසන ධර්මයේ විනිශ්චය කරන්න, ඒවට උත්තර දෙන්න යන්න, ඒවයි හරි වැරදි කියන්න යන්න ලෑස්ති වෙන්න එපා. ඔබේ මනසටම ඔබ අවවාද කරන්න මම සුදුස්සෙක් නෙමෙයි කියලා. ඔබ සුදුස්සෙක් වෙන්නේ අධිගමලාභී කෙනෙක් වුණොත් විතරයි කියලා ඔබේ මනසට අවවාද කරන්න. ඔබේ මනසටම කියන්න ඔබ වගේ මෝඩයෙක්. ඔබ තාම සුදුස්සෙක් නෙමෙයි මේකට. වෛද්‍යවරයෙක්ගේ වෛද්‍ය වෘත්තිය අභියෝගයකට ලක් කරන විශේෂඥ වෛද්‍යවරයෙක් තව විශිෂ්ට වෛද්‍යවරයෙක් වෙන්න එපා නේද? එහෙම නැතුව මේ මොකක්වත් වෛද්‍ය සිද්ධාන්තයක් දන්නේ නැතුව ඕක විවේචනය කළාම ඒ මනුස්සයා නිකාම නිකන් නිෂ්කාරණ දෙයක් කළා වෙනවා. ඒ නිසා ධර්මය හොඳින් ප්‍රත්‍යක්ෂ වෙනතුරු ධර්ම විවේචනයන් වලින් වැළකීලා ධර්ම පරේක්ෂණයක යෙදෙන්න. එවිට ඔබට හැකියාව ලැබෙනවා ධර්මය අවබෝධ කරගන්න. අපි කතා කරන කාරණය තමයි අතහැරීමට, අල්ලා ගැනීමට ඔබට අයිතියක් නැත. අල්ලා ගැනීමට මෙන්ම අත්හැරීමටද ඔබට කිසිදු දෙයක් අයිතියක් නැත. මේක මට නම් හරියම පවන්සලනවා වගේ සුන්දර ධර්මකාරණයක්. ඔබටත් එසේද? එහෙම නැත්නම් තවමත් ඔබට ඒක විමතිය දනවන ආශ්චර්ය පුදුමයක් දනවන කාරණයක්ද? ඒකේ හැටි පුදුමයක් නෑ. ඒක තමයි ඇත්ත. ඒක ඔබට තවම පැහැදිලි නැද්ද? තාමත් ඔබේ මොළේට, ඔබේ ඔළුවට තාම ඒ කාරණේ හරියට සහසම්බන්ධුනේ නැද්ද? දැන් නුවණ පාවිච්චි කරනවා නේද? මොළේ අටුවේ නෙමෙයිනේ තියෙන්නේ නේ. ඒක ගේන්න ඕන, පැල කරන්න කොටුවට ගේන්න ඕන, අටුවේ තියන්න එපා. ඒක හරිම සුන්දර කාරණයක්. ඔබට ඒකේ සැක 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 නැද්ද ඒ ධර්ම කාරණය පිළිබඳව? ඒ ධර්ම කාරණය පිළිබඳව ප්‍රශ්නාර්ථ නැතුව ඔබට වටහා ගන්න පුළුවන්ද ඒක? දැන් මුළු ලෝකෙම අත්හරින්න 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 කියලා කෑ ගහද්දී මේ අපේ සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේහි ධම් සභා මණ්ඩපයෙන් අපිට ඇහෙනවා ඔබට අතහැරීමට අයිතියක් නැත. මේක කළු ගලක ලියලා තියන්න ඕන තව වසර 5000ක් පවතින. ඔබට අල්ලා ගැනීම මෙන්ම අතහැරීමටද අයිතියක් නැත. නුවණක් තියෙන මිනිස්සෙක් මේක දැකලා කවදක හරි නිවන් දකී ශක්තියක් තිබුණොත්. අපි විග්‍රහ කරලා බලමු පින්වතුනි, මොකද්ද මේ අයිතියක් නැති කතාව? ඔයත් දැන් ඔන්න පන්සලට ආවා කියලා හිතමුකෝ. අපි මේ භාවනා මධ්‍යස්ථානෙට දැන් පින්නතුන්ට හිතලා, ඔබ ඔබේ වගේ කියලා හිතලා ඉරලා මෙතන තියෙන දේවල් මොනවා හරි එක එක්කෙනාට තමන් රිසි පරිදි ගෙනියන්න කියලා දුන්නොත්, එතකොට මෙතන ඉන්න අයිතිකාර හාමුදුරු කවුරු හරි හිටියොත් එයා ඇවිල්ලා කියාවේ මොකද උන්නේ කරන්නේ? ඔහොම තියෙන ඔයාට අත්තරින් ඔයාට එක එක්කෙනාට දෙන්න අයිතියක් නැහෙනි කියලා කියනවා. හරි, එහෙම නැත්තම් ඔබ වෙනත් නිවසකට ගිහිල්ලා ඒ නිවසේ තියෙන දේවල් තමන්ගේ දරුවන්ට හරි තමන්ගේ ඥාතීන්ට හරි රිසි පරිදි අරගෙන දෙනවා. එන්න ඔයා ඕක ගන්න, ඔයා මේක ගෙනියන්න, මෙහෙම මෙහෙම කියලා දෙනවා. ඒ ගෙදරයි කැමති වේද? ඒ ගෙදරයි කිය මොනවද කරන්නේ? මේ අපේ ගෙවල් වල ඇවිල්ලා අපේ ගෙවල් මේ කබඩ් වල තියෙනවා අදින්නේ මොනවද? අර ආගන්තුකයන්ට තියෙන ඉස්සරහා පුටුවක් තියෙන ඒක වාඩි වෙලා ඉන්න ඕන. එන්ට බෑ, ඒව ගන්න බෑ කියලා කියනවද නැද්ද? කියනවා. ඒ විදිහට අපි කල්පනා කරමු මේ ස්වභාව ධර්මය. අපි එක්තරා පැමිණි අනුන්ගේ ගෙදර, ඒ ගෙදර ඉතින් ගස් කොළන් තියෙනවා නේද? ඒ වගේ දේවල් හැම භාණ්ඩම ඔය දකින්නට තියෙනවා අපිට. මේ ස්වභාව ධර්මයේ නැමැති අනුගේ ගෙදරට ඇවිල්ලා අපි ඒ ගෙදර දේවල් මගේ කියලා අයිති කරගන්නවා, ආයි මන් දන් දෙනවා කියලා දන් දෙනවා, ආයි ගන්නවා, ආයි දන් දෙනවා, ආයි අතහරිනවා, ආයි ලං කරගන්නවා, මොනවද කරන්නේ? ගෙදර අයිතිකාරයා හිනා වෙවි බලාගෙන ඉන්නවා මොකද්ද මේ මනුස්සයා කරන්නේ කියලා. තාම වැටුනේ නැද නෝනේ මේක? හොඳට බලාගෙන ඉන්නවා ගෙදර අයිතිකාරයා මොකද්ද මේ මනුස්සයා මේ පිස්සු වැඩක් කරන්නේ? මේ අපේ ගෙදරට ඇවිල්ලා මොනවද මේ කරන්නේ? අපේ පුටු එහෙර මෙහෙට කරනවා, අපේ තියෙන බාණ්ඩ උතර නෙමෙයි හොඳ මෙතනින් තියන්න කියලා අපේ තියෙනවා, මේ මොනවද කරන්නේ කියලා. ඔබේ ගෙදර එහෙම මිනිස්සෙක් කැයිල එහෙම කළොත් එහෙම ඔබේම බලන් ඉන්නේ නැද්ද? ඔය පුටු සෙට් එක ඔතෙන්ට නෙමෙයි හරියන්නේ මෙතෙන්ට කියලා මිනිස්සෙ පුටු සෙට් එක එහෙමයි තල්ලු කරන් යනවා. ඊට පස්සේ ඔය පින්තූරේ ඔතන නෙමෙයි හරියන්නේ මෙන්න මෙතෙන් තමයි හරියන්නේ කියලා වෙන තැනක පින්තූරේ ගහනවා. ඔබ විමතියෙන් බලාගෙන ඉන්නවා මේ මිනිස්සෙට මොකද වෙලා තියෙන්නේ? ඒක මං ගහලා තියෙන්නේ මං කැමති තැන. ආන් ඒ වගේ මේ ස්වභාව ධර්මය නිතැතින්ම හැම මොහොතකම ඔබ දිහා බලාගෙන ඉන්නවා මේ මිනිස්සෙට මොකද්ද මේ වෙලා තියෙන්නේ? හැම කෙනෙක්ගෙම එහා පෞද්ගලිකව බලන් ඉන්න මේ මනුස්සය මේ මේ මගේ මේ කොටසක් වෙන් කරගෙන පර්චස් ගන්නක් එයා යාගේ කියලා අයිති කරගන්න. ගන්නට යමක් මට අයිති නැත, දෙන්නට යමක් මට හිමි නැත, තවත් කෙටියෙන් කියතොත් මම යන අකුරු දෙකවත් මට අයිති නැත. එතන මේ චින්තනයේ මේ සංස්කාර පටලැවිල්ල ඔබ තේරුම් ගන්න ඔබ තුලින් දන් දෙන්න ඔබට අයිතියක් නැහැ. මේ ලෝකේ තියෙන දේවල් අල්ලගන්නත් ඔබට අයිතියක් නැහැ. එහෙනම් ඉතින් අපි අයිතියක් නැති නිසා දන් දෙන්න ඕනේ නැහැ. අයිතියක් නැති බව තේරුම් අරන් දන් දෙන්න. අයිතියක් නැති බව තේරුම් අරගෙන දේවල් ගන්න. තමන් ගන්නකොට අයිතියක් නැති බව තේරුම් අරගෙන ගන්න, අයිතියක් නැති බව තේරුම් අරගෙනම දෙන්න. අම්බලමක වාසය කරනකොට එහෙම නැත්නම් අද කාලෙක හොටෙල් එකක වාසය කරනකොට අපි හොටෙල් එකේ තියෙන භාණ්ඩ පරිහරණය කරනවා. බලන්න හොඳට ඔබේ චින්තනයේ දිහා ඒ භාණ්ඩ පරිහරණය කරද්දී නිකන් අයිතියක් නැති දේවල් පරිහරණය කරනවා වගේ නෙවෙයිද කරන්නේ? අයිතියක් නැති දේවල් පරිහරණය කරනවා වගේ. එහෙනම් අපේ භාවිතාවට ලබා දීලා තියෙනවා ඒක අයිතියක් නැහැ. අයිතියක් තියෙනවා කියලා හිතනොත් එහෙම මේ බාත්รูම් කට්ටලේ එහෙම ඕනනම් ගලවලා බෑකි කෙතන් එන්න පුළුවන් නේ. එහෙම බෑ. එහෙම දීලා නැහැ නේ. එහෙම දුන්නොත් එහෙම මේ මිනිස්සු චෙක් කරලා ඒකට වෙනම බිලක් එවයි. අන්න ඒ වගේ පින්නතුනේ මේ ස්වභාව ධර්මයේ සැබෑ සත්‍ය තේරුම් ගන්න නිවැරදි තැන චින්තනයේ පිහිටවා ගන්න. වැරදි තැන මිනිස්සු චින්තනයේ පිහිටවාගෙන පුදුම දුකක් වෙදින්නේ. පුත්තාමත්ති ධනම්මත්ති ති භාලෝ විහඤ්ඤති. මට ධනය තියෙනවා, මට ඉඩකඩම් තියෙනවා, මට දුවා දරුවෝ ඥාති හිතයිසි ඉන්නවා කියලා. එහෙමත් නැත්නම් හාමුදුරුවරු හිතනවා මේ මගේ පන්සල, මේ මගේ නිකාය. තා කිට්ටුවෙන් පන්සලක්වත් හැදෙන්න දෙන්නේ නැහැ. එලෝ එලෝ ගහන දූපිය කියලා. මගේ දායකයා දෙකට ගැලුනහම මට එන ආධාරය උඹටත් එන්නේ. ඇයි මිනිස්සු මෙච්චර ප්‍රාථමික වෙලා තියෙන ප්‍රඥාහීනතාවය නිසා? සම්‍යක් සංකල්පනාවට එනතුරු, නිවැරදි තැනට එනතුරු තමන්ගේ නුවණ හරියට මෙහෙවන්න, හරියට දැක්ම හදාගන්න ඔබට තේරේ මේකේ අත්හරින්න දෙයක්වත් නැහැ, අල්ලගන්න දෙයක්වත් නැහැ. අත්හරින්න අයිතියකුත් නැහැ, අල්ලගන්න අයිතියකුත් නැහැ. මේක ඔබට විශ්ය වෙන්නේ නැතුව ඇති. එහෙත් ඔබ මේ කාරණේ දහස් වාරයක් කර්මස්ථානයක් හැටියට නිසංසල තැනකට ගිහිල්ලා සංසුන්ව ලැබෙන හැම මොහොතෙම මේක විදර්ශනාවට ලක් කරන්න. මේ තුලින්ම ඔබ උතුම් අරිහත්ත්වයට දක්වාම දියුණු කරගන්න පුළුවන් ඔබේ ප්‍රඥාව. දැන් ඔබේ මනස හිතාගෙන තියෙන්නේ ඔබට ගොඩාක් දේවල් අයිති කියලා. ওই අයිති දේවල් එක්ක නේද ওই වේගෙන් ওই ගැටෙන මනස ගැටෙන්නේ. ඉතින් ඒක තමයි මේ ධර්ම කරුණෙන් නැති කරන්නේ. ওই වේගවත් වෙලා තියෙන ඔබේ මනස අයිතිින් සමග ඒක ඇත්තද නැත්තද කියලා ඔබ තුලින් බලන්න. සබ්බේ සංඛාර අනිච්චා කිව්වට මදි. යදා පඤ්ඤාය පස්සති, මේක නුවණින් දකින්නත් ඕන. අහලා තිබුණට මදි, තමා විසින්ම නුවණින් දකින්න ඕන. අනිත්‍යතාවය නුවණින් දැකපු අය ඉන්නවද? අනිත්‍යතාවේ නුවණින් දැකපු අය ඉන්නවද? මේ සමාජේ නෑ. අනිත්‍යතාවේ කන් දෙකෙන් අහපු අය නම් ඕන තරම් ඉන්නවා. අනිත්‍යතාවේ නුවණින් දැකපු අය නම් නෑ. එනිසා අනිත්‍යතාවේ කන් දෙකෙන් අහනවා කියන්නේ එකක්, අනිත්‍යතාවය නුවණින් දකිනවා කියන්නේ තව එකක්. මේ අනිත්‍යතාවයේ කතන්දරයම තමයි පින්නතුනේ. ඒ අර්ථයමයි තියෙන්නේ ඔබට අතහැරීමට අයිතියක් නැත කියලා තැන. මේ දෙක කැළපිලා ඔබට තේරෙනවද කියලා බලන්න. ධර්මයේ අහන දෙයට වැඩිය මුල් තැන දෙන්න විදර්ශනාවට. විදර්ශනාවට මුල් තැන දෙමින් ධර්මය අසන්න. එවිට ඔබගේ නැනනුවන ප්‍රඥා මහිමය දියුණු පමුණු වෙනවා ඇති. ධර්මයේ සොයා යන ගමනට උපකාරක වෙන කරුණු දේශනා කිරීම දේශකයාණන් වහන්සේගේ යුතුකම වගකීම. පින්නතුන්ට දේශනා කරන්න කැමති උගතෙකු කවදාවත් නිවන් දකින්නේ නැහැ. උගතෙකු කවදාවත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ දාර්ශනිකයෙක්ම පමණයි. එතකොට අදහස් වෙන්නේ මේ පොත්පත් කියවපු විභාග ලියපු අය කවදාවත් නිවන් දකින්නේ නැද්ද කියන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. උගත්කම කියන එක එළඹගෙන බලන කෙනාට තමයි කියන්නේ මේ උගතා කියලා කිව්වේ මෙතනින් අදහස් කරේ. පුස්තකාල 10ක දේවල් ඔළුවේ තියෙනව වෙන්න පුළුවන්. ඒ පුස්තකාල 10ෙම තියෙන දේවල් දාලා බැලුවත් මේක තේරෙන්නේ නැහැ උගත්කමට සාපේක්ෂව. මොකද උගත්කම කියන එක පිළිහිටන්නේ පංච උපාදානස්කන්ධයේ මුල් වෙලා සංකල්ප දෘෂ්ටි පදනම්ව. ඒක තමයි උගත්කම කියන්නේ. ඒ වගේම ලෝකේ තව කෙනෙක් අපට සංඥා වශයෙන් දීපු දෙයක් උකහාගත්ත බැවින් උගත්කම තියෙනවා. දැන් නිවන කියන්නේ එහෙම උකහා ගන්න න්‍යායකින් උගතෙක් වන න්‍යායෙන් ලබා ගන්නා වූ දෙයක් නොවේ. එනිසා ඒ උගත් න්‍යායෙන් කවදාවත් උගතෙක් නිවන් දකින්නේ නැහැ කියන්නේ ඒකයි. දාර්ශනිකයෙකුම නිවන් දකිනවා. ඒක දාර්ශනිකයano අන්න උගත්කමෙන් පොඩ්ඩක් පසකට දාලා විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. විද්‍යාඥයෙකුට සැබෑ විද්‍යාඥයෙකුට න්‍යායාත්මක ස්ථීරසාර පදනමක් නැහැ. ඒ නිසා තමයි ඒ ඇත්තෝ කිසි ප්‍රශ්නයක් නැතුව පරණ විද්‍යාත්මක සිද්ධාන්ත වෙනස් කරනවා අලුත් විද්‍යාත්මක න්‍යායන් පදනම් වෙලා. එදාන මීට වසර 50කට 60කට කලින් තිබුණු ගුරුත්ව බලය එහෙම නෙමෙයි අද විද්‍යාව ප්‍රකාශ කරන්නේ. අද වෙනස්. එහෙම මේ ඇද ගැනීමේ ශක්තියක් කාන්දම් බලයක් වගේ එකක් එහෙම ගුරුත්ව බලයක් දැන් නැහැ කියලා දැන් පෙන්නනෝ. ඒ ගුරුත්ව බලය සෑදෙන විදිය වෙනස් න්‍යායකින් තමයි දැන් අද ලෝකේ දකින්නේ. හැබැයි ඒක වෙනස් කරගන්න ඒගොල්ල පසුබට වුන්නේ නැහැ. මොකද හේතුව විද්‍යාව හැම විටම අලුත් වෙවි වෙනස් වෙවි නව නව මානයන් ඔස්සේ යන්නට ඉඩ හැරලා දෙලා තියෙනවා. ඒක ආගමික පොතක් දේවලියවිල්ලක් වගේ එකක් නෙවෙන නිසා ඒගොල්ලෝ විද්‍යාවත් අලුත් කරගන්න පැකිලෙන්නේ නැහැ. අන්න එහෙම වෙන්න ඕන දාර්ශනිකයෙක්. දාර්ශනිකයේ කැම මොහොතකම වෙනස් වෙන්න සූදානම් වෙලා ඉන්න ඕන. පරිවර්තනය වෙන්න සූදානම් වෙලා ඉන්න ඕන. ඔබ එසේද මම එසේද කියලා කල්පනා කරලා බලන්න. එසේ නෙවෙයි නම් එසේ වන්නට සකසා ගන්න ඕන. ඇයි අපි හරි දේ දකිද්දි හරි දේට පිටුපායිනේ අපි වෙනස් වෙන්න අකමැති නැහැ. දැන් මෙතන සමහර අයගේ ආගම් විවිධ ආගම්. නමුත් ඇත්තු ඒ ආගම් පදනමේ ඉන්නේ නැතුව දාර්ශනික පදනමේ තමයි ඉන්නේ. ඒ නිසා තමයි හිත වෙනස් වෙනකොට වෙනස් කරගත්තේ. සත්‍ය වැටහෙනකොට ඒ අනුකූලව සත්‍ය වටහා ගත්තේ නිසා. එහෙම නැත්තම් ඒ වටහා ගන්නෑ නේ. එහෙසා පදපරම භාවයේ ඉන්න එපා. පදවල පොත්වල මේ ගිලිලා ඉන්න එපා. එහෙම ගිලිලා හිටියොත් එහෙම හැමදාම ඒවයි ගිලිලා පොත්ගුල්ල වෙලා ඉපදේ. එනිසා දාර්ශනිකයෙක් ලෙස කරුණු කාරණාවන්වල වෙනස් වීම හඳුනා ගන්න සූදානම් වෙලා ඉන්නවා. උගත්කම කියලා කියන්නේ එක්තරා සීමාවක පිහිටන දෙයක්. හරියට වට කරපු ටැංකියක වී පුරවනවා වගේ, ධාන්‍ය පුරවනවා වගේ දෙයක් තමයි උගත්කම කියලා කියන්නේ, සීමා සහිත දෙයක්. යොදුනක් දිග යොදුනක් පළල ටැංකියක මුන් ඇට මෑ ඇට වී ඇට පුරවනවා වගේ වැඩක් තමයි උගත්කම කියන්නේ. දාර්ශනිකත්වය කියන්නේ, දාර්ශනිකත්වය කියන පින්නතුනේ අනන්ත විශ්වය නැමැති ස්වභාවය සමග එක්වීමක් හා සමානයි. එයා මේක විදහා බලනවා, විමසා බලනවා, කිසිම වෙලාවක කොටු බවක් පටු බවක් නැහැ. ඕනම වෙලාවක අත් දෙක දිගෑරගෙන එයා ඉන්නේ, ඕනම වෙලාවක වෙනස් වෙන්න බලාගෙන, ඕනම දෙයකට මුහුණ දෙන්න බලාගෙන. මරණයේ සිට සියල්ල පිළිගැනීමට සූදානමේ. දැන් මම අහන්න කැමතියි, ඔබ මරණය බාරගන්න සූදානමින්ද ඉන්නේ? මැරෙනවා තමයි කවුද කරන්නේ, මරණය බාරගන්න සූදානමින්ද ඉන්නේ? කියයි තාම ලෑස්තියක් නැහැ කියයි. පින්නතුනේ ඒකට ලෑස්ති වෙන්න ඕන අපි ඉපදිච්ච දවසේ ඉඳලම. තේරෙනා නේද? මේ දැම්ම ලෑස්ති වෙලා ඉන්න ඕන තා අවුරුදු 20කින් 30කින් 40කින් 50කින් 60කින් හරි 100කින් හරි මුණ ගැහෙනවනේ අනිවාර්යෙන්. ඒ දවසට අද ලෑස්ති වෙලා ඉන්න ඕන. අද ලෑස්ති වෙන්න මේ 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 මොහොත ඒකට ලෑස්ති වෙන්න තියෙන්නේ. ඔබම තීරණය කරගන්න, තා දස වසයිද 20 වසයිද 50 වසයිද? ඒකට දැන් සූදානම් වෙලා ඉන්න. සන්තෝෂයෙන් ඉන්න. ඉරිසියා ක්‍රෝධ මාන වෛරය මේවා වහම ඒවා නිකන් ගසල පැත්තකට දාලා ඒව ඇඟේ ඇනිච්ච තුත්තිරි කටු. එහෙම නැත්තම් කටු ඉති. කහට පැල්ලම් වගේ සලකලා ඒව සෝදා පවිත්‍ර කරගන්න අපි වහන්සේන්ට ඕන. මිනිස් සිතේ පහළ වෙනවා ඉරිසියාව, පහළ වෙනවා ලෝභය, තණ්හාව, මානය, දිට්ඨිය, ඕවා ඇති වෙනවා. අනේ ඒව සුද්ධ කරගන්න ඇඳුමට තැවරිච්ච මේ කුණු දැලි වගේ. කුණු දැලි ගෑවුනාම ලස්සන නෑනේ ඇඳුම නේද? ඒ වගේ ඒව පවිත්‍ර කරගත යුතු දේවල් ගෑවෙනවා තමයි. ඒව අල්ලගන්න එපා, ඒව මෝස්තරයක් කරගන්න එපා. සමහර උදවිය පෙන්නතුනේ දැන් ඉරිච්ච කලිසම කාගේ හරි ඔය කළු ජාතිකයෙක්ගේ හරි අර දන ගහගෙන ඉඳලා 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 ධනිස්ස ළඟ කලිසම ඉරුණා. මෙන්න ඒක මෝස්තරයක් වුණා. දැන් හොඳට තියෙන කලිසම් අරන් ඉරාගෙන, හොඳට තියෙන කලිසම් අරන් ඉරාගෙන, ඒක මෝස්තරයක් වුණා. ඒ වගේ මිනිස්සු වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම, තරගකාරීත්වය හැඩයක් කරගෙන නැද්ද? මෝස්තරයක් කරගෙන නැද්ද? තත්ත්වයක් කරගෙන නැද්ද? තියෙනවා. දුර්වලකම් මෝස්තරයක් කරගෙන, කැතවෙච්චක මෝස්තරයක් කරගෙන. ඔය ඉන්දියාවේ කොල්ලන්ගේ අර මේ අව්වට කොණ්ඩේ අගිස්ස පිච්චෙනවා. පිච්චුනාම තඹ පාටයි. කාන්තාවන්ගේ සමහරලාට කොල්ලු ගැටවුන්ගේ මං ඇහුව කොල්ලු ගැටයකින් ඔය ඉන්දියාවේ පෙර කොල්ලෝ පොන්න කොණ්ඩේ පාට කළද කියලා. අනේ නෑ කිව්වා, මේ මගේ මේ අවුට මේ කෙස් ගහාග පැහිලා මේක මිය ගිහිල්ලා මේ වගේ තඹ පාට වෙනවා. ලංකාවේ මොකද කරන්නේ? බොහෝම අමාරු වේදන් කළා සල්ලි ගෙනා බොහොම අමාරුවෙන් අර පිච්චිච් එක පාට කරගන්නවා. දුර්වලකම් මෝස්තරයක් කරගන්නවා, කැත එක මෝස්තරයක් කරගන්නවා. අකුසලයේ මෝස්තරයක් කරගන්න එපා. ඒ නිසා අගුණ දුර්වලකමක්ම හැටියට දැකලා අසාරේ සාරමතිනෝ වෙන්නේ නැතුව අසාරේ අසාර දස්සිනෝ අසරුදී අසුරු විදියටම දකින්න ඒව මෝස්තරයක් කරගන්න එපා. ඒ නිසා දුර්වලකම් මෝස්තරයක් කරගන්න නැතුව දුරු කරන්න වග බලා ගන්න. බුදුන් වඩින්නේ පිරිසුදු මනසකට විතරයි. ඔබේ මනස බුදු කුටියක් කියලා හිතන්න. ඔබ මේ කරන්නේ බුදුහාමුදුරුවන්ට වඩින්න, බුදුහාමුදුරු වැඩිහාම වැඩ ඉන්න කුටියක් හදන එක ඔබේ හදවතේ. ඒක සුවඳ කුටියක් වෙන්න ඕන. හරිම දැහැමි පවිත්‍ර කුටියක් වෙන්න ඕන. ඒ කුටිය හදන්න ඕන ඉතාම දැහැමි ධනයෙන්. නැත්තම් බුදු කෙනෙක් ඇවිල්ලා බලයි මේක අදැහැමි ධනයකින් හදලා තියලා කියලා දැනුනොත් එහෙම ඒ බුදුහාමුදුරේ කුටිය ප්‍රතික්ෂේප කරනවා. කොච්චර ලස්සන වුණත් දානවස්තු වුණත් එහෙමයි. ඒ නිසා දැහැමි ධනයෙන් දැහැමි අන්දමින් ඒ බුදු කුටිය හදන්න ඕන. ඔබේ හද මණ්ඩලට බුදු කෙනෙකුට වැඩම කරලා වැඩ ඉන්න පුළුවන් ද ඔය හද කුටි? ඈ දැන් ওই හද මණ්ඩලට එක එක අය කැඳ කරනන් ඇතිනේ නේද? ස්වාමිවරු කැඳන් ඇති, භාර්යාවරු කැඳන් ඇති, නොයෙකුත් දේවල් ඉතින් කැඳන් ඇති. හද කුටිය ලස්සන වුණාද? බුදුහාමුදුරුවන්ට වැඩ ඉන්න පුළුවන් ලස්සන තැනක් ඔබේ හද මඩලේ තනන්න. බුදුහාමුදුරුව වැඩම කළ ඔබේ හද මණ්ඩලේ හැම කාමරයක්ම පරීක්ෂා කළ බලාවේ. හැම තැනකම ඇවිදල බලාවේ. සමහර කාමර නැතිනම් මේ පැත්ත බලන්න එපා ස්වාමීනි, අනිත් පැත්ත බලන්න යන්න. මේක ලොක් කරලා තියෙන්නේ, මේක එච්චර සුද්ධ කරලා නැහැ. එහෙම තියනවා නේනේ. එහෙම තියනවා. එහෙම කාමර තියෙන්න බෑ. එහෙම කාමර තියාගන්න නැතුව හැම කාමරයකටම බුදුහාමුදුරන්ට වැඩම කරන්න පුළුවන්කම තියෙන්න ඕන හද මණ්ඩලේ. ඒකෙන් අදහස් වෙන්නේ ඔබේ සිතෙහි ඒ තරම් පවිත්‍රත්වයක් තියනවා කියන එකයි. බුදුහාමුදුරෝ මහා දයාපන්නයි. ඒ නිසා අපේ හරි ටිකත් බුදුහාමුදුරන්ට අපි පෙන්නමු, අපේ වැරදි ටිකත් අපි බුදුහාමුදුරන්ට පෙන්නමු. බුදුහාමුදුරුව අපිට මේ නඩුදාන කෙනෙක් නෙමේ, නිග්‍රහ කරලා නින්දා කරලා අපිව මේ එළවල දාන කෙනෙක් නෙමේ, අඟුලිමාල වුණත් හදාගන්න කෙනෙක්නේ. ඒ නිසා අපේ වැරදි අඩුපාඩුකම් පෙන්වන්න බය වෙන්න ඕනේ නැති කෙනෙක් බුදුහාමුදුරුව. ආනන්දහාමුදුරු රොඩි කෙල්ලෙක් එක්ක ගියාම ශාක්‍ය වංශයට මොනතරම් විලැජ්ජාවක්ද නේද? ඊටත් වඩා බුද්ධ වංශයට බුදුහාමුදුරුවන්ගේ හිටපු සෙක්‍රටරි එහෙම නැත්නම් උපස්ථායක ආනන්ද වහන්සේ, මේ අග්‍ර උපස්ථායක ආනන්ද වහන්සේ, මේ කොයිද යන සාත්‍රකාරීෙක් එක්ක ගිහිල්ලා මේ සතියක් ඉඳලා අයියෙක්ගන් ඇවිල්ලා තියාගන්නවද? මගේ තත්ත්වයට සම්පූර්ණ හොඳ නැහනේ. ඉතින් ආවා. ආවට පස්සේ ඒ කෙල්ලත් නිකන් හිටියේ නෑ. ඒ කෙල්ලත් ඇවිල්ලම ඉල්ලුව ආනන්ද හාමුදුරුවෝ ඕනමයි කිව්වා. ඊට පස්සේ මොකද කිව්වේ? දෙන්නම් කිව්වා. මොකද කිව්වේ? මාන වෙන්න කිව්වා. ඊට පස්සේ මාන වෙලා ධර්මයේ දියුණු කරගත්තා, නිවන් අවබෝධ කරගත්තා. බලන්න බුදුහාමුදුරුවන්ගේ තියෙන දයාව. ඒ වගේ තාත්ත කෙනෙක්, ඒ නිසානේ බුදු පියාණන් වහන්සේ කියන්නේ ඒ වගේ තාත්ත කෙනෙක් ළඟ ජීවත් වෙන ලැබීම කොච්චර සුන්දරයිද. වෛරය කොතනකවත් නැහැ. ඔය පිරිමි එහෙම නැත්තම් ගැහෙනු ස්වාමි භාර්යාව වශයෙන් ආදරය කරුණාව දෙනවනේ. ඒ ආදරය කරුණාව දෙන කුටියේ අයිනක තියනවද කියලා බලන්න කඩුවක් හේතු කළා. කැන්දන් යන්න රන්වන් මාලා දාලා කියලා ඕ මුතු අතුරා පිළිගත්තට ඒ කාමරේ අයිනක කඩුවක් හේතු කළා ඇති. ඊට පස්සේ අහලා බලන්න ඇයි මේ කාමරේ කඩුවක් අයිනක හේතු කළා තියෙන්නේ කියලා. එතකොට ගියයි තෝ ආයි මේකෙන් යන්න හැදුවොත් එහෙම නෙලන්න තමයි මේක තියන් ඉන්නේ කියලා. එහෙම නැත්තම් මං කියන විදියට හිටියේ නැත්තොත් එහෙම නෙලන්න තමයි මේක තියෙන්නේ කියලා කියයි. ඒ නිසා ඒ අය හැමෝම මේ පුතජන ලෝකයේ ආදරේ කරුණාව දෙන කෙලවරක කඩුවකුත් හේතු කළා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ හදමඩලේ කරුණාව ඇතුලේ, ආදරය ඇතුලේ, මෛත්‍රිය ඇතුලේ ඒ කුටියේ කෙලවරක කඩුවක් හේතු කළා නැහැ. අන්න ඒ නිසා තමයි මහා කාරුණිකයි කියලා කියන්නේ. හිට්ලර් පවා කිව්වා කියනවානේ මේ ලෝකේ ඉන්න නිර්භීතම මිනිසයා කියලා. මේ බුද්ධ රූපයක් දැකලා කවුද කියලා ඇහුවලු මේ මා මේ රූපේ ඉන්නේ එහෙම කියලා මේ ඉන්දියාවේ එහෙම බුද්ධත්වයට පත් වෙච්ච බුද්ධ කියලා කෙනෙක්, නිර්භීතම පුජ්‍යලයා. ඇයිද නිර්භීතම පුජ්‍යලයා කියලා කිව්වේ? කිසිම ආවියක් ආයුධයක් අතේ නැති නිසා. බලන්න අනිත් ඕන රූපයක දණ්ඩක්, පොල්ලක්, හෙල්ලයක්, දුන්නක්, කඩුවක් නැත්තම් කඩු ගොඩක් හැම දෙවියෙක් ළඟම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බහින් ජීවත් වෙලා තියෙන්නේ. නැත්තම් කඩු කොට බහින් ජීවත් වෙලා තියෙන්නේ. බලන්න මගේ අමා මෑණියන් වහන්සේ ළඟ ඉදි කට්ටක්වත් නැහැ. එනිසා ලෝ සිටි නිර්භීතම පුජ්‍යලයා බලන්න තථාගතයන් වහන්සේ ගස් මුල, හැටේරියා ගස් මුල, මහා වන ලැහැබවල් වල, ගිනිහල් ගෙවල් වල, අම්බලන් වල මිනිස්සුන්ට මේක කියා දෙන්න කරපු කැපවීම නම් පෙනුතුනේ අපිට කරන්න නෙමෙයි, අපි කාටවත් හිතන්නවත් බෑ. ඒක ඒක තමයි බුදු කෙනෙකුටම අනන්‍ය වූ ගුණය. ඒකයි අපි හැමදාම මේ මහා පොළොවේ මිනිස්සුෙකුට දරාගන්න බැරි දෙයක් කරපු ඒ අසහාය ගුණ සුවඳ. ඒකයි දෙව් බඹුන් මේ මහා පොළොවේ ඒ හද මණ්ඩල ඒ තරම් උසස් නිසා තමයි වන්දනා කරන්න පින්වතුනේ. අද ඔය තියෙන සෑරදුන් වහන්සේලා පවා දෙව්වරුන්ගේ වන්දනාවල් වලට ලක් වෙන්නේ ඇයි? අප්‍රමාණ ඒ අපරිමිත ගුණ කඳ, ඒ හද මණ්ඩලේ තිබුණු මහා කරුණාව දයාව අපරිමිතයි. බුදුහාමුදුරන්ගේ මහා පරිත්‍යාගයට සමාන නොවෙන්න පුළුවන් ලෝකේ කිසිම කෙනෙක්. නමුත් ඒට ලං වෙන්න ඒ වගේ කරුණාව පතුරපු තවත් ශාස්ත්‍රවරු තියෙනවා ලෝකේ. නැහැ කියන්නේ නැහැ. ඉතින් මිනිසුන් හැටියට අප අනුගමනය කළ යුත්තේ, තේරුම් ගත යුත්තේ යන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණාව. එවන් වූ ගුණවත් සිතකට, දැහැමි හිතකටම තමයි පෙනුතුනේ ධර්මය වඩින්නේ. ධර්මය නිරායාසයෙන් එන දෙයක්. ධර්මයේ ස්වභාව ධර්මයෙන් නොමිලේම ලැබෙන දෙයක්. නොමිලි ලැබෙන දේවල් මොනවද? තාම හුස්ම ගන්න ලැබෙනවනේ නොමිලි. වතුර නම් නොමිලි හම්බෙන්නේ නැහැ. වතුර ගොන්න බෑ. ඉස්සරහදී අපි කිව්වේ ඔහොම ගියොත් වතුරත් සල්ලි වලට බොන්න වෙයි කියලා. දැන් වෙලා නැද්ද? දැන් වෙලා තියෙනවා. මේ දැන් අද අපි කියෙමු ඉස්සරහදී ඔහොම ගියොත් හුස්ම ගන්නත් එන්නේ සල්ලි දීලා කියලා. ඒක වෙනවා. ඒක වෙනවා. ඒකට හේතුව තමයි අපේ මිනිස්සු සියලු දෙනා එකතු වෙලා දියුණුවයි කියලා හිතාගත්ත කොන්ක්‍රීට් ගොඩවල් ටිකකට අපි කොටු වෙලා තියෙනවා. යකඩ ගොඩකට කොටු වෙලා තියෙනවා දියුණුවයි කියලා හිතාගත්ත මිනිස්සුනේ. වහාම ඕක වෙනස් කරගන්න මිනිස්යාගේ දියුණුව පවතින්නේ කොන්ක්‍රීට් වලින් යකඩ වලින් නොවේ කියන වහාම තේරුම් ගන්න, වග බලා ගන්න. මිනිස්යාගේ දියුණුව පවතින්නේ යාට තියෙන තැම්පතුව ධනය අනුව නොවේ කියලා වහාම තේරුම් ගන්න. තමාගේ ආධ්‍යාත්මය තුළ තියෙන අවබෝධය තුළ, ශාන්තිය තුළ, කරුණාව, දයාව, මෛත්‍රිය තුළ තමයි තමාගේ දියුණුව, තමාගේ පෝසත්කම තියෙන්නේ. තමන් විඳින මානසික සහනය තුළයි තමාගේ පෝසත්කම රැඳී පවතින්නේ. අවබෝධ කළා කරන්නට උත්සාහ කළාට වෙනතුනි කොච්චර හරි අවබෝධ නොවන හේතුව තමයි මේක නොමිලේ ලැබෙන නිසා. හෙද්වාණය නොමිලේ ලැබෙන නිසා තමයි අපිට මේක අවබෝධ කරන්න ගිහිලා අවබෝධ කරන්න බැරි. දැන් මේ හැම කාරණයක්ම ඔබට විදර්ශනා කරන්න තියෙන හොඳ මන්පෙතක්, මාවතක්. අවබෝධ කිරීමට අපහසුයි කියලා මම දන්නවා. නමුත් ඔබට මහා ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාවෙන් ගැටිලා ගැටිලා ඔබ අවබෝධ කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්ස ඒ නිර්වාණය කෙසේ දත යුතුද? මහරජාණනි, නිර්වාණය අනුපද්‍ර වශයෙන්, නිරුපද්‍ර වශයෙන්, අභය වශයෙන්, ක්ෂේම වශයෙන්, ශාන්ත වශයෙන්, සුව වශයෙන්, සැප වශයෙන්, ප්‍රනීත වශයෙන්, පවිත්‍ර වශයෙන්, සිහිල් වශයෙන් දත යුත්තේය. එහෙමනම් අපි පින්නතුනේ මේ උපද්‍රව නැති තැනකට යන එක තමයි මේ නිර්වාණය කියලා කියන්නේ. නිරුපද්‍ර තැනකට යන එක, උපද්‍රව නැති තැනකට යනවා. අභය වශයෙන් බය නැති තැනකට. ක්ෂේම වශයෙන් ඉතාම සියල්ල තියෙන, සියලු පහසුකම් තියෙන තැනක්, සියලු සුව දනවන තැනක්. ෂේම වශයෙන්, ශාන්ත වශයෙන්, ඒතන් සන්තන්, ඒතන් ප්‍රණීතන් කියන වගේ ශාන්ත තැනක්. එහෙනම් අපි නිර්වාණය කියලා ප්‍රාර්ථනා කරන මේ මහා ශාන්ත තැනක් කම්මලක් වගේ ඔලුව කරගත් තැනක් නෙමෙයි, මහා ශාන්ත තැනක්. සුව වශයෙන් ඊටාම සුව තැනක්, සැපවත් තැනකට තමයි අපි මේ නිර්වාණය කියලා අපේක්ෂා කරන්නේ. ඇත්තටම පින්නතුනේ අවබෝධ කරගත්තොත් ඉතාම සුවයයි, ඉතාම ප්‍රණීතයි. පින්නතුනේ නිවන් මාර්ගයේ ඉක්මන් වීම සඳහා මාහට උපකාරක වෙච්ච ප්‍රධාන සිද්ධාන්තයක් මම පින්නතුන්ට කියන්නම්. ඒ වැඩේ පින්නතුන්ට වෙලාද තියෙනවද කියලා බලන්න. මම මේවා කියන්නේ මේ ආත්ම වර්ණාවට නෙමෙයි, පින්නතුන්ගේ අවබෝධයේ පහසු වීම පිණිස. ආත්ම වර්ණාවට කිව්වත් කමන්නේ. ඇයිද යන්නේ? වර්ණා කරන දෙයක් තියෙනවා නම් කොච්චර වටිනවද නේද? එන බුදුහාමුදුරු වර කලින් දේශනා කරේ තමන්ම තමන්ගේ ගුණය, නැති ගුණයි කියන්න හොඳ නැත්තේ, තියෙන ගුණයි කියන්න. උත්තරීම අනුස්ස ධර්ම කියලා කියන්නේ මේ නැති ගුණ, නැති දේවල් වාදයක් කරන්න ගියොත් ඒක තමයි පව. තියෙන දේ කියන්න අයිතියක් තියෙනවා. පින්නතුනේ සැපය කියන්නේ දුකක් කියලා, සැප වේදනාව කියන එක තුල තියෙන දුකක් කියලා අඳුනගත්තා. ඔන්න නිවන් දොරටුවේ ඇරිච්ච එක අවස්ථාව. දැන් ඔබ සැපයි කියලා හිතන එක ඇතුලේ දුකයි කියලා ඔබ අවබෝධ කරගෙන තියනවද? අන්න එදා ඉඳලා තමයි පින්නතුනේ සැප වේදනාවට තියෙන කෑදරකම අයින් වුනේ. සැප ඇතුලේ දුක දැක්කා. අපිට පේන්නේ නැද්ද හැම සැපක් අස්සේම දුකක් තියෙනවා කියලා? මොන සැපක් අස්සේ වුණත් දුකක් තියෙනවා, මහා දුකක් තියෙනවා. සෑම සැප වේදනාවක් අස්සේම ලොකු දුකක් තියෙනවා. ඒ නිසා ඒකේ ආසත්තේ වහලෙක් වෙන්න එපා කියන කාරණේ එතනින් පැහැදිලි වුණා. සෑම බැඳීමක දුකක් තියෙන ප්‍රේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ. හැම බැඳීමක් එක්කම, හැම සතුටක් එක්කම දුකක් තියෙනවා. මෙන්න මේක පින්නතුනේ හොඳ විවර වීමක් වුණා නිවන් මඟ සාක්ෂාත් කරගන්න. ඔබට ඒ දේ වැටහිලා තියෙනවද කියලා බලන්න. එතකොට ඔය සැප පස්සේ යන මනස නතර වෙනවා. හැබැයි මේක අවබෝධ කරගන්න ඕන, ඔබේ මනස අවබෝධයට පත් කරවන්න ඕන මේකෙන්. එහෙම නැත්නම් නුවණ තිබිලා මැදි ඔබේ හදවත මේ විදියට ප්‍රත්‍යක්ෂ අවබෝධයකට එන්න ඕන. මොකද්ද සැප? ඔය තුල දුකක් තියෙනවා. සෑම සැපයකම දුකක්. මම දුක තකින්ට පින්නොතුනේ අයිස් කැටයක් තද කරලා අතින් අල්ලන් ඉන්නා වගේ වැඩක්. සීතලයි, හොඳයි, නමුත් බලන්න පහසුද කියලා. හරි වේදනාකාරී. හානියක් වෙන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා වුණා අයිස් කැටයක් අරගෙන ටිකක් මෙහෙම මිටි කරලා තියාගෙන ඉන්නකෝ අද්දකීම. ඉතින් සැපේ කියන්නේ තුන් ඔය වගේ වැඩ. සැපෙන් පිච්චෙනවා, සැපෙන් දැවෙනවා, සැපෙන් මේ වේදනාවෙන් පුළුස්සනවා. සැපය දුක, සැප විඳින එක දුක. සැප විඳින එක දුක. කෙනෙකුට හිතනවා අර ලොකු යාන වාහන අරව මේව ගොඩාක් තියෙන මනුස්සයා ඇහෙන සැප ඇති කියලා. නෑ, කාලයක් ගියාම මේ මනුස්සයට ඒක හිසරදයක්, ඒක දුකක්. අර ඉන්න හිටින්න දැනන් නැතුව එක පාරටම මොකක් හරි ඉතින් යාන වාහනයක් කාර්යයක් කරේ මේ ලැබුණාම ඔක ලොකුවක් තිබ්බට කාලයක් ඕක තියෙනකොට, පරම්පරාවෙම ඕව තියෙනකොට ඔක කිසිම අගයක් හැදෙන්නේ නැහැ. ඈ, දුකට සාපේක්ෂිතවනේ මිනිස්සුන් ඔය මේ සැපෙත් තෝරගන්නේ. මම ජයග්‍රහණී ජයග්‍රහී කියලා ගෑ ගහන්නේ ඒ මිනිස්සු. ඒ මිනිහගේ ජයග්‍රහණේ මනුස්සයට රජකමක්. දවසක් මං කුඩා කාමර දෙක ගයක් හදාගත්ත 100 කෙනෙක්ගේ කාමරයකට ගියා. ගිහිල්ලා ඒකේ දානවල දන්න සිද්ධ වුණා. ඒ 100යි තින් එක ෆෑන් එකක් දාගෙන මේසයක් තියාගෙන ඉතින් සෑහෙන්න පෝසත් විදියට 100යි තින් හිතාගෙන ජයග්‍රහණය කරලා ඉන්නවා කියලා කිව්වා. ඒ යාගේ ජීවිතේ හැටි. එයා ඉතාම දුප්පත් ලෙස දරිද්‍රතාවයකින් තනියෙන් ගොඩ නැගිච්ච කෙනෙක්. ඉතින් පොඩි කාමර ගෑල්ලක් හදාගෙන මහමග වැටෙන්නේ නැතුව එයාට ෆෑන් එකක් යට ඉන්න ලැබීම මහා සක්විති රජකමක් වගේ, එයාට ලොකු ජයග්‍රහණයක් යටේට හිතනවා. ඒ තමයි දුකට සාපේක්ෂිතව බෙදෙන ජයග්‍රහණේ හැටි. ඒ නිසා මේ පින්නතුනේ සැප දුක තෝ නිවන් සැප. නිවන් සැප වේදනා සැපක් නෙමෙයිනේ. ප්‍රශ්නකුත් මතු කරනවා, නිර්වාණය සැපවන්නේ කෙසේද, ශාන්තවන්නේ කෙසේද, මෘදුවන්නේ කෙසේද, ප්‍රණීතවන්නේ කෙසේද, වේදනාවක් එහි නැත්නම්? සරියුත් මහින්පාණන් වහන්සේ ප්‍රඥාවන්ගේ අගතන්පත් භාවය අද වගේ දවසක ලැබිලා තියෙන නිසා සිහි කටයුතුයි උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. වේදනා නැති නිසා සැපයි. එහෙමනම් මේ නිර්වාණ සැපේ වේදනා නැති සැපක්. වේදනා නැති සැපක්. මේක අපි හැමෝම අවබෝධ කරගන්න මහන්සියෙන්න ඕන. කවුරු හරි මේ මං අවබෝධයට පත් වෙලා ඒ කියලා හිතාගෙන මට නිකන් උදාන කී කියා ඉන්නත් එපා, නිന്ദා පහත කරගන්නත් එපා. ඒ දෙකම වැඩක් නැහැ. ඔබ අවබෝධයට පත් වෙන්න මහන්සි වෙන්න, මට සම්මාන දෙන්නත් එපා, මේ නිග්‍රහ කරන්නත් එපා, වැඩක් නැහැ. ඒ දෙකෙන්ම වැඩක් නැහැ. ඔබේ කාලේ නිකන් අපරාධේ මේ නිෂ්ඵල වෙනවා. මට ප්‍රශස්ති ගානා කරත් මම එච්චර ගණන් ගන්නෑ. මට නින්දා පහත කරත් මම එච්චර ගණන් ගන්නෑ. දෙකම ගණන් ගන්නෑ. දැන් අපේ මෑඩරු කීප දෙනෙක් මට ඔය සින්දුත් කියලා තියෙනවා. ඔය තියෙන තැන්වල තියෙනවා මට දන්නේ නැහැ. කට්ටිය නම් කියන ඕක මේ හදන්න අරම කරන්න කියලා. මම දන්නේ මගේ හිත ඒකට පෙළඹෙන්නේ නැහැ. සමහර අය තරහත් වෙන ඇති හැමතුරු ඉඳලා හිටලවත් අපේ සින්දුව මේකේ දාන්නේ නැවද කියලා. ඒවා ඉතින් මන් ඒ ඇත්තන්ගේ සන්තෝෂයට කරන දේවල්. ඒකේ ඇත්තන්ගේ තියෙන අවබෝධය සහ ඔයගොල්ලන්ගේ තියෙන ධර්ම ප්‍රසාදය පෙන්වන්නට තියෙන දේවල්. ඒ වගේ දේවල් ඉතිහාසෙත් වෙලා තියෙනවා. එහෙම උදාන කාව්‍ය ගීත රචනා වෙලා තියෙනවා, ගාථාවල්. සරියුත් හාමුදුරුව පවා ඒ බුදු හාමුදුරු වර්ණා කිරීමට ඒ ගාථා වලින් ප්‍රශස්ති කරලා තියෙනවා. නිර්වාණ සිද්ධි ප්‍රශ්නය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස පූර්ව දිසාවෙහි හෝ දක්ෂිණ දිසාවේ හෝ පශ්චිම දිසාවේ හෝ උත්තර දිසාවේ හෝ උඩ යට හෝ සරස හෝ යම් තැනක නිර්වාණය පිහිටියේද? එබඳු ප්‍රදේශයෙහි ඇද්ද? ඒ ප්‍රදේශය කොතැනන්හිද විචාලෝය. මහරජාණනි, පූර්ව දිසාවෙහි හෝ දක්ෂිණ දිසාවේ හෝ පශ්චිම දිසාවේ හෝ උත්තර දිසාවේ හෝ උඩ යට හාස්සේ හෝ යට පෘථුවියේ හෝ සරස අනන්ත සක්වලේ හෝ යම් තැනක නිර්වාණය පිහිටියේ යැයි යන එබඳු ප්‍රශ්නයක් නැත. ඇතැයි වදාළ සේක. ස්වාමී නාගසේනයන් වහන්ස, ඉදි නිර්වාණයාගේ පිහිටියා වූ ස්ථානයෙක් නැත්තේ වී නම් ඒ කාරණයේ නිර්වාණයත් නැත්තේ යන යම් දිව්‍ය මනුෂ්‍යයෙකු විසින් නිර්වාණය සිද්ධ කරන ලද්දේ වී නම් ඔවුන්ගේ ඒ නිවන් සිද්ධ කිරීමද බොරු වන්නේය, ඇත්තක් නොවන්නේය? ඊට කාරණයක් මම කියන්නෙමි. පින්වත් වූ නාගසේනයන් වහන්ස, යම්සේ පොළව තෙලෙහි ධාන්‍ය නැගීමට කෙතක් ඇත්තේය. සුවඳ නැගීමට මල් ඇත්තේය. මල් නැගීමට වනලැහැබක් ඇත්තේය. ඵල නැගීමට රුක් ඇත්තේය. රත්න පහළ වීමට ආකරයක් ඇත්තේය. යම් කිසිවෙක් පුෂ්ප පලාදී යම් යම් දෙයක් කැමැත්තේ වී නම් ඒතෙම ගොස් පුෂ්ප පලාදී ඒ දෙය ගෙන යන්නේය. පින්වත් වූ නාගසේනයන් වහන්සේ පරිද්දෙන්ම ඉදින් නිර්වාණය ඇත්තේ වී නම් ඒ නිර්වාණයාගේ පැන නැග්ගා වූ ස්ථානයකුත් කැමැති විය යුත්තේය. ස්වාමීනි නාගසේනයන් වහන්ස යම් හේකි නිර්වාණයාගේ පැන නැගින්නා වූ ස්ථානයක් නැත්තේද එහි නිර්වාණය නැතැයි කියන්නෙමි. යන් දිව්‍ය මනුෂ්‍ය කෙනෙක් විසින් නිර්වාණය සාක්ෂාත් කරන ලදද ඔවුන්ගේ නිර්වාණය සිද්ධ කිරීමද මිත්‍යාව කියන්නේ කියලා මේ බලන්න දාපු ප්‍රශ්නය. මේ මිලිඳු රජුරෝ දැක්ක නේද? මේ මං පොඩ්ඩක් 40 ඇඳිරිය පේනවා අඩුයි මේ 40 වැනලනේ. ඉතින් මේ සුවඳ හමන්න නම් මල් තියෙන්න ඕන, මල් පිපෙන්න නම් ගස් තියෙන්න ඕන, මැණික් මුතු තියෙන්න නම් ඒවට ආකාර තියෙන්න ඕන. හැම දෙයකටම උදාහරණයක් දක්වනවා නේද? ඵල තියෙන්න නම් ගස් තියෙන්න ඕන. කොහොමද බිඳින්න බැරි? මහා නීතිඥයෝ දාන ගැට දාලා නැට දාලා ආන්නේ මේ. එතකොට නිර්වාණය මේ උඩ තියනවද යට තියනවද කොහේ තියනවද කියලා ඇහුවාම නාගසේන මහරහතන් වහන්සේ කිව්වා ඒ එහෙම දෙයක් නැත. නැත්තේ ඒව උඩ තියනවායි යට තියනවායි අහව තියනවායි තන තියනවායි. බලන්න සාපේක්ෂිතවාදය තර්කය. සාපේක්ෂිතවාදයෙන් ඇහුවා බලන්න මහරහතන් වහන්සේ කෙනෙක් කැරෙන්න වෙන හාමුදුරු කෙනෙකුට මේ ප්‍රශ්නේ යොමු වුණා නම් හාමුදුරු දුවනෝ පත්තු පලාතේ ඉන්නේ. ඒක තමයි අපිට මේ මහරහතන් වහන්සේලාගේ වටිනකම කියලා නෙම කරන්න බෑ. අපි ඉස්සරහට කියලා බලමු නේද? ඕ මේ ලස්සනයි. හොඳින් ඇහුම්කන් තුන ඒක තේරුම් ගන්න පුළුවන් වේ. මහරජාණෙනි නිර්වාණයාගේ පිහිටියා වූ ස්ථානයක් නැත්තේය. එසේ වුවත් මේ අමෘත මහා නිර්වාණය ඇත්තේමය. පිහිටියා වූ තැනක් නැහැ. ඉතින් මේ ආනන්ද හාමුදුරුවනේ බලන්නේ විකෘතිකාරයෙක් මොකක් කියනද කියලා දැන්නේ කියලා බලන්නේ. ඕක නිසානේ ඈ අනේ මිනිස්සුන්ගේ පව්ේ මිනිස්සුන්ගේ අඥානකමට මිනිස්සු කරන නොදන්නකමට කරන දෙයට අපි සමාව ලබා දෙනවා. ඒගොල්ලෝ ඒ සැනසීමටපත් වෙන්න ඕන. මේ මහරජා නිර්වාණයාගේ පිහිටියා වූ ස්ථානයක් නැත්තේය. එසේ වුවත් මේ අමෘත මහා නිර්වාණය ඇත්තේමය. මනාකොට පිළිපන්නා වූ යෝගාවචරයන් වහන්සේ යෝනිසෝ මනසිකාරේ. යෝගාවචරයා යෝනිසෝ මනසිකාරයෙන් ඒ නිර්වාණය සිද්ධ කරන්නේමය. සිද්ධ කරන්නේමය කියන්නේ අවබෝධ කරගන්නවා. සිද්ධ කරන සේක්මය. සිද්ධ කරන සේක්මය. මහරජාණනි මේ ලෝකයේහි දැන් මේ ලෝකේ තියෙන මහරජාණන් ගින්දර. ගින්දර තියෙනවනේ. අග්නි. අග්නි ඒ ඒ ගින්දර තියෙනකොට ගින්දර තියෙන දන කොහෙද කියලා අහුව. දිව්‍යක උත්තර බලන්න ආගසේන ආරාතන් වහන්සේ කොට නගු ඊළඟ උත්තරේ. දැන් ගින්දර තියෙන තැන කියන්න බලන්න. ගින්දර කොහෙවත් නැහැ. අපිට පත්තු කරගන්න පුළුවන් ඕන. බලන්න පුදුම ගැළපීමේ තර්කයට දුන්න උත්තරේ. නිර්වාණයත් එහෙමයි. නිර්වාණයත් එහෙමයි. ගින්දර තියෙනවා කියලා තැනක් කියන්න බෑ. ඒසයි නිර්වාණයත් එහෙමයි. එපරිද්දෙන්ම නිර්වාණය ඇත්තේමය. නමුත් ස්ථානයක් නෑ. මනාකොට පිළිපන්නා වූ යෝගාවචරයා යෝනිසෝ මනසිකාරය නිර්වාණය සිද්ධ කරන්නේය. තවද මහරජාණන් යම්සේ පස්සේ තියෙන සක්‍රදේවේන්ද්‍රයාගේ තියෙන ඒ සක්‍රදේවේන්ද්‍රයාට ඒ පහළ වෙන රත්නයන් උපමා කරගෙන දේශනා කරනවා. ඒ රත්නයන් පහළ වෙනවා පුණ්‍ය බලයට. ඒ ස්ත්‍රී රත්නය, ඒ පිරිවර, ඒ රත්න පහළ වෙනවා පුණ්‍ය බලයට. නමුත් ඒවත් තියෙන තැනක් නැහැ. නමුත් ඒක එයාට ඕපපාතික වගේ පහළ වෙනවා සක්දෙවිඳුට. ඒක උපමා කළා කියනවා අන්න ඒ වගේ යම්කිසි උදාහරණ අවශ්‍ය කරන්නේ මෙතෙන්ට. අන්න ඒ වගේ නිර්වාණ රත්නයත් පහළ වෙනවා මේ යෝනිසෝ මනසිකාරයෙන් බලන මේ තැනත්තාට. උදාහරණ රාශියක් දක්වමින් පෙන්වා වදාරනවා. ඒ ආකාරයෙන්ම නිර්වාණයත් එහෙම තැනක පිහිටලා නැහැ. එවකට තිබුණු, එදා සමාජයේ තිබුණු උදාහරණ තමයි ගොඩක් ගෙනෙන්නේ වර්තමානයේ. ඒවා සමහරලාට අපේ අය අහලත් නැති වෙන්න පුළුවන්. ඒ දෙවිවරුන්ට, ඒ වගේම පුජ්‍යලයන්ට. නමුත් නිර්වාණ ධාතුව තැනක පිහිටියේ නැති වුණාට, ස්ථානයක නැති වුණාට, ඒක අවබෝධ කරන්න පුළුවන් දෙයක්. දැස් ඇත්තෙක් හරියට අර හසුන් පතක් යවුවාම ඒ හසුන් පතේ තියෙන්නේ මොකද්ද කියලා තව තැනක ඉඳගෙන ඒ හසුන් පත කියවලා එයාට පිළිපදින්න පුළුවන්. ඒ වගේ උදාහරණ ගෙනල්ලා දෙනවා. නමුත් ඒක අවශ්‍ය කරන්නේ නැහැ හැම දෙයකටම. මේ මලක් හටගන්න ගහක් අවශ්‍ය කරන්නේම නැහැ වගේ කියනවා. දැන් මේ එතකොට මේ සංඥාවන් වලින් මිනිස්සෙගේ ක්‍රියාවලියක් වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඒ වගේ උදාහරණ දක්වමින් පෙන්නලා තියෙනවා අපිටත් මේක ප්‍රායෝගික කරගන්න පුළුවන් දෙයක්. මේක පිහිටලා තියෙන තැනක් සංස්කාරක ධර්මයක් හැටියට ගෙනහැර දක්වන්න බැරි කාරණේ පිළිබඳව අනේක විද උදාහරණ දක්වමින් ගෙනලා පෙන්නනෝ. අවශ්‍ය කරන කාරණේ හැටියට පෙන්නන්නේ යෝනිසෝ මනසිකාරය. යෝගාවචරයා විසින් දක්වන යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම තුළින් මේක අවබෝධ කරගන්න පුළුවන් කියන එක. දැන් අපි ඒකට උපකාරක වෙන තමයි පින්නතුනේ අපි හැමදාම කියන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් මේක දකින්නේ නැහැ. මේක උගත් කමින් මේක දකින්න බෑ. මේක ලොකු දාර්ශනිකත්වයක් මේකට අවශ්‍ය කරනවා. ඒ වගේ කරුණු අපි හැමදාම ගෙනල්ලා දෙන්නේ ඔබේ තියෙන මේ සම්ප්‍රදාය බිඳින්න. ළඟ තියෙන සම්ප්‍රදාය බිඳින්න උවමනා නිසා. ඒ සම්ප්‍රදාය බිඳගත්තේ නැති වුණොත් අපිට නිවන් දකින්න අමාරුයි. මොකද සාපේක්ෂවාදී නේද? බලනවනේ නේද? මලක් හට ගන්න නම් ගහක් තියෙනවා. සුවඳක් වෙහෙදෙන්න නම් මලක් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ නිර්වාණය නම් ඉතින් ඒකත් පිහිටලා තියෙන තැනක් තියෙන්න ඕන කියලා හිතනවානේ. එහෙම හිතනවා. එහෙම එකක් හැටියට පෙන්වන්නේ නැහැ. මේ මේකක් හැටියට ගෙනහැර දක්වන්නේ නැහැ. ඉතින් ඔයත්තන්ටත් මේ හොඳ පොතක් තමයි මේ මිලින්දා ප්‍රශ්න පොත බලන්න. ඒක රහතන් වහන්සේ කෙනෙක් ලබා දුන්නු පිළිතුරු. අපේ සම්ප්‍රදායික ගොඩාක් දේවල් බිඳලා දානලා තියෙනවා මේකේ. මේ පොතේ තියෙනවා. කොටින්ම කියතොත් බුදුහාමුදුරන්ට කර්ම විපාක දුන්නයි කියන එකත් මේ පොතේ බිඳිනවා. ඕක කියන්න ගිහින්ලා මේ ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා මට. ඊළඟට ආමුදුර කෙනෙක් ඊට පහුවෙන්දම දුවගෙන ආවා මෙහෙ. බුදුහාමුදුරන්ට කර්ම විපාක දුන්නේ නැහැ කියලා මම බෞද්ධයානාලිකාවේ කියලා බෞද්ධයානාලිකාවේ වැඩසටහන් මාලාවක් දාලා බුදුහාමුදුරන්ට කර්ම විපාක දුන්නමයි කියලා ඔප්පු කළා. තේරෙනා නේද? බුදු කෙනෙකුට කර්ම විපාක එන්නේ නැහැ කියලා මම කිව්වා කියලා. ඒක මම මේ පොතේ තියෙන කර්මශය ප්‍රශ්නේ ඒක තියෙන්නේ. ඒක කිව්වයි කියලා එලෝ එලෝ පස්සේ හාමුදුරුව මට හම්බුණා මේ BMI සේච් එකේදී. හම්බුනාම මට එලෝ එලෝ ගාපු එක මම මූණ දිහා බලන් හිටියා. බලන් හිටියාම ඇවිල්ලා මට වැඳලා ගියා. ඊට පස්සේ මම ඉතින් කතාව අයින් කළා. දැන් උන්වහන්සේ තේරුම් ගන්න නැති ඉතින් මට තමයි ගැහුවේ කියලා එච්චර කාලයක්. මේ උන්වහන්සේට ඒක තේරෙන්නේ නැති කවුරු හරි කිව්ව නිසා වෙන්නේ නැති. ඒව පවා බිඳිනවා. මේ හරියට මේ වසරවල් හරිය මෙහි මේක හරිය අඩුයි මේ කොයි සමයේද මේ කියලා. නමුත් මේකේ දැනට අනුමාන කරනවා මේ මිලිඳු රජුරුව කියලා කියන්නේ මුස්ලිම් රජ කෙනෙක් කියලා. මිලිඳු රජුරුව කියන්නේ මුස්ලිම් රජෙක්. හිටපු රාජනායකයෙක්. එයා තමයි මේ නාගසේන මහරහතන් වහන්සේගේ මේ විදිහට ප්‍රශ්න කරලා තියෙන්නේ. ඉතින් බලන්න ආගම් දෙකක ඉපදුනත් ඊට ඈත අතීතයට ගියාම නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරුව කියන්නේ කවුද? ගුරුන්නාන්සේ ගෝලයයි. ගුරුන්නාන්සේ ගෝලයයි. බොහොම ගැඹුරු ධර්ම කරුණු කියලා නිසා හැමදාම මේ රජුරු පොඩි පොඩි හාමුදුරු පරාද වෙන නිසා දවසක් හිතෙනවා මට මේ ගුරුන්නාන්සේ පරද්දන්න මේ මොහොතේ රළමෙන් ප්‍රශ්න කරන්න මට ලැබේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. උන්වහන්සේත් අතාරින්නේ මේ අදිෂ්ඨානය බලාගෙන හිටියා. උන්වහන්සේගේ සිතට පෙනුණා උන්වහන්සේත් අදිෂ්ඨානය කරා මේ සියලුම රළ පිළිගන්නා වූ වෙරළ වාගේ මේ සියල්ලට උත්තර සපයන්න මට ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරා. අදිෂ්ඨාන කරාම ඒ විදිහටම වුණා. ඉතින් මේ එක ප්‍රශ්නකින්වත් සෑහීමටපත් වෙන්නේ නැතුව පෙරලා වටන්න උදාහරණ දක්වමින් මේ මහා පූර්ව තර්ක ශාස්ත්‍රයක් හොඳට කියවලා බලන හරි විනෝදයි. මේ වෙනම තර්ක ශාස්ත්‍ර ඉගෙන ගන්න යන්න ඕනේ නැහැ. මෙන්න තර්ක ශාස්ත්‍ර මේ විවාද මෙන්න පිළිතුරේ නියම. ඉතින් ඒ සියල්ලටම උත්තර ලබා දුන්නා උන්වහන්සේ මහා විශිෂ්ට. ඒ පැහැදිලි කිරීම මේ උපමාවන් ඒ උදාහරණ ඒ කියලා නිම කරන්න බෑ. හැබැයි සම්ප්‍රදායික උන්නේ අන්න ඒකයි මේ රහතන් වහන්සේගේ තියෙන වටිනාකම. ඒ එයා ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච දේවල් මුල් කරලා තමයි මේ නාගසේනයන් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ. නමුත් ඒක එහෙම තියෙනවා නම් ඒක අමෝලික මේ වදනක් ප්‍රකාශ කළා හැටියට ප්‍රතික්ෂේප කරනවා. ඒක මුසාවක් හැටියට මුසාවක් නම් එසේ ලියලා තියෙනවා නම් ඒක මුසාවක් කියලා දර්ශනයෙන් ප්‍රකාශ කරනවා. අද කාලේ නම් බෑ. අද කාලේ ප්‍රකාශ කරොත් ඒ මන ත්‍රිපිටකයට ගැහුවා කියලා ඉවර වෙන ප්‍රශ්නයක් යනවා. මොකද සම්පදායිකයිනේ. දර්ශනේ වුණත් බෑ. දේව ලියවිල්ල වගේ ඒවා තියෙන්න ඕන. යථාර්ථවාදීව දෙයක් වටහා ගන්න ස්වභාවයක් නැහැ. නමුත් උන්වහන්සේ චින්තන නිදහස, සිතීමේ නිදහස තුලින් ඒක එසේ විය යුතු හැකි දේවල් විසේ හැකි දේවල් හැටියටත් නොහැකි දේවල් හැටියටත් ප්‍රකාශ කරලා තියෙන ලස්සනටම. දැන් පින්නතුනේ අපි මොකෙන්ද නිවන් දකින්නේ? ඇහෙන් නිවන් දකින්නද? පුළුවන් බැරිද? ඇහෙන් නිවන් දකින්නද? ඊට පස්සේ ඇහෙන් කියන්නේ මේ මස් ඇහෙන් නිවන් දකින්නද? එහෙම නැත්නම් මෙහෙම ඇස් දෙක පියාගත්තාමත් යම් යම් දේවල් පේන එකක් තියෙනව නේද? අන්න ඒකට කියන්නේ ඇහැ තමයි. ඒ වෙන මොකක්වත් නෙමෙයි. ඒකට තමයි චක්කු විඤ්ඤාණය කියන්නේ. අන්න ඒකට මේ ඇස් දෙක පියාගත්තාම ඔබේ බලබලා ඉන්නේ වෙන මොකකින්වත් නෙමෙයි. චක්කු විඤ්ඤාණය. ඊළඟට සින්දුවක් එහෙම මොමනන්නේ ගග සෝත විඤ්ඤාණය ඇවිල්ලා. එයාට මියුසික් ඇහෙනවා. ඒ සින්දු ඇහෙන අය ගගා ඉන්නා සෝත විඤ්ඤාණය වැඩ. මේ ලොකු බණපද වලින් කිව්වට මෙහෙම සරලව කියනකොට වගේ ඇඟ ඇතුළට දැනෙන්නේ නෑ මිනිස්සුන්ට. ඒ නිසා මම මේ දැනෙන විදියට කියන්නේ වෙනතුන්ට. හරියට ඒක අපි තුලින් ඒක හඳුනා ගන්න ඕන. එහෙමනම් අපිට ඇසෙන් නිවන් දකින්න පුළුවන්ද? මේ ඉතින් ඒක නිසානේ නොමිලේ ලැබෙන දෙයක් කියලා කියනවා, අතහරින්න අයිතියක් නැහැ කියලා කියනවා, නිවන තියෙන තැනක් නැහැ කියලා කියනවා. මේක හේතු ප්‍රත්‍යයකින් දැන් හේතු ප්‍රත්‍ය ධර්ම කැටෙන හැමෝටම කියන්නේ බුද්ධහම කියන්නේ හේතු ප්‍රත්‍යක් කියලා. ඉතින් හේතු ප්‍රත්‍ය කියන කතන්දරයට ගියොත් එහෙම අහුවෙනවා නාග මේ මෙමුනිදු රජුරන්ට. එහෙනම් ඉතින් හේතු ප්‍රත්‍යක් කියලා දෙන්න ඕන, මේ මලක් සුවඳක් යන නම් මලක් තියෙන්න ඕන, මලක් පිපෙන්න නම් ගහක් තියෙන්න ඕන, ගහක් හැදෙන්න නම් පොළොවක් තියෙන්න ඕන, කෑ පළ වැඩෙන්න නම් කෙතක් තියෙන්න ඕන. මේ හැදෙන්න ඉතින් හේතු ප්‍රත්‍යයට ගියොත් ලොකු අමාරුවක් වැඩෙනවා. හේතුඵල නිරෝධයක්, හේතුඵල නිරෝධයක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ හේතු ප්‍රත්‍යක් නෙමෙයි, හේතුඵල නිරෝධයක්. පටිච්චසමුප්පාදේ නිරෝධ ප්‍රතිපදාවක් තියෙන වෙන ඒකනේ පින්නතුනේ. එහෙනම් පටිච්චසමුප්පන්නයි කියලා කියන්න පුළුවන්නේ. පටිච්චසමුප්පන්නනේ, පටිච්චසමුප්පන්නේ නිරෝධයක් බුදුහාමුදුරු දේශනා කරා. නිර්වාණය දිත්වයක් නැති අසංකාරික වූ ධර්මයක්, ඒක හේතු ප්‍රත්‍යක් වෙන්න බෑ. ඒක හේතුඵල නිරෝධයෙන් හටගත් දෙයක්. ඒක අකාලිකව හටගත් දෙයක්. ඒක හේතුවක් නිසා හටගත් දෙයක් නෙමෙයි. දැන් කවදක හරි නිර්වාණ ධර්මයේ තමා තුළ පහළ වුණොත් තේරෙයි මොන හේතුවෙන් මොකක් කරලා මොන ප්‍රතිඵලයට මට මේක ලැබුණද කියන ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. නිර්වාණය තමා තුළ පහළ වෙච්ච දවසක තමන්ට ඇති වෙන ගැටලුවක් තමයි මොන භාවනාවක් කරලා මොන ප්‍රතිඵලයක් කළා මොන හේතුවකින් මේක හම්බ වුණාද කියලාවත් හිතා ගන්න බෑ. දැන් මෙහෙට ඇවිල්ලා බණ අහලා යන අයගේ හිත සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනකොට ඒ ඇත්තන්ට ගෙදර ගිහින් කල්පනා කරනවා මගේ හිත සැහැල්ලු වෙලා තියෙනවා. හැබැයි මම ගත්ත දෙයක්වත් නැහැ. අහපු දෙයක්වත් නැහැ. ගෙනාපු දෙයක්වත් නැහැ. මොන ප්‍රතිඵලයකට මේක වුණාද කියලා දන්නේ නැහැ. ඒකට එක වචනයක් කියන්න පුළුවන්. ඒ තමයි ලෝකෝත්තර ශක්ති කියන්නේ ඔන්න ඔකට. ලෝකෝත්තර කුසල් කියන්නේ ඔකට ලෝකෝත්තර ශක්ති. මට පින්නතුන්ගේ වචන වලට කොටු කරන්න, වචන ගොඩක් මතක තියාගන්න, වචන ටිකක් ලියලා දෙන්න, වචන වලට දාන්න කැමති නෑ හැමතිස්සෙම. වචන වලින් නිදහස් කරලා දාර්ශනික පැත්තට තමයි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමදාම පොත් ගොඩක් කියවන්නට හරි හැමදාම වාක්‍ය පදමාලාවල් ටිකක් ආශ්චර්යමත් දේවල් ටිකක් කියවන්න හරි නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඔබ නුවණ භාවිතා කරන කෙනෙක් හැටියට හැම තිස්සෙම නැගී හිටිනවට. ඔබ නුවණ භාවිතා කරන කෙනෙක් හැටියට ඉතින් පවතින කොට පින්නතුනේ හොඳ සිහිනුවණින් පවතින ඔබේ ජීවිතේ හැම දෙයක්ම ඔබට නිවන් දකින්න කර්මස්ථානයක් වේ. එහෙමනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.